సమంతా చక్కువాలేసు అత్రా గచ్చంతు దేవత సద్దమ్మం మునిరాజస్ సునంతు సగ్గముక్కదం ధమ్మ శ్రవణ కాలు అయం బదంత. నమో తస్ భగవతో అర్హతో సమ్మా సంబుద్ధస్ ఏ అప్పగే శాస్త్రువు సమ్మా సంబుదురజానన్ వహన్సేట అప హెమ దినాగేమ నమస్కారే వేవా. సుపిన్వత్ని, ఒబ అదత్ ఇతామ శ్రద్ధావిన్ బలాపురత్వాన్ని ధర్మశ్రవణే కరణటాయి. అద దేశనావే దాయకత్వ గాల్ మురిస్పార పదించి నయనా కుల తిలక అతుల పతిరణ సహా దులంగా పతిరణకేన పిన్వత్ పిరిస ఎదిమోపియన్నతులు పిన్నుతున్ బోమ శ్రద్ధావిన్ మీ దేశనావట దాయకత్వేగిన కటయుతు కరణువా. అనుమోదనా వసీన్ తమన్కి దయాభరణీయ పుతను అంట తిందెన్ ధర్మశ్రవణీకరన్నట కాలయ. పిన్వత్ని, మీ లోకయ అపిట కిసిమావిరుకిం పాలనీకరాన్ని పులువంతనాక్ నిమి. పాలనీకరాన్ని బ్యారి భావ అవబోధ కరగానికి విత్రాయి అప్పటి కరాండతి. మీ జీవితే వాటినాకం సహితేక అపితింగ్ వాటినాకం ఆదేశ కరల తీయను అపితమై లోకేట వాటినాకం దీలతి. లోకేట వాటినాకం దీలతి అన్న ప్రమాణేట అపిట ఆడాండ వినో వెలపిండు వినో సోసు సుంహెలాన్న వినో దుక్కుండు వినో వాటినాకం దీలతి అని ప్రమాణేట తమై అపిటోయ దేవిలా తీ. మీ బోమ అవినిశ్చితమయ జీవిత భవ అవబోధకరగానికట ఈ అవబోధకర గణీమట అవశ్య మానసిక తత్వేట అప్పని యథాభూత జ్ఞానేక ఏకిన్ తమై లోకయ ఎత్త ఎతిసటి ఏమి పేరు తీయన విధి ఎటమ పేరు యథాభూతకి అన్నీ కానీ దెంగ అపిట లోకే తీయన విధి ఎట పేని నెహే. అపిట లోకే తీయన విధి ఎటమ పేను అనం వటినాకం రెందెన్న విధి ఎక్కుతున్నాయి. అపిట లోకే పేన్ని అపిట ఓనోన విధి ఎట అపి లోకే సంబంధ అద్దెకి మారాన్ తీయన్ని అపిట ఓనోన విధి ఎట ఇంక అపిట ఓడోన విధియట గత్త అపే సిత్వల నొయే కాకారే దోమనస్స సోమనస్స సాగత తత్వయాన్ అపితుల పెననగినో. ఇది ఏనిసా అపి లోకయ తీయన మట్టమేమ దకింట అవశ్యాయి. ఏ దెక్మట ఎహెమ దకింట ఒయ తీయన మట్టమే దెంగ ఇన్న మట్టమే పులువంకమక్ నే. ఏనిసా బుద్ధ శాసనేకట విధిక్రమయాక్ పెన్ననో. ఈ విధిక్రమే తమ యథాభూత జ్ఞానే. ఈ యథాభూత జ్ఞానే హదాగత్తామ అప్పట లోకయ లోకయ మట్టమటం పేను దెంగ అప్పట లోకయ అపే మట్టమట తమై అపి అందునగాని. ఎతోట దకిన మట్టమ ఇకాక్ అందునాగాన్న మట్టం ఇకాక్ మీకు దికాక్ కీలైతేనే అవిద్య ఆవట ఒక దకిన మట్టం ఇకాక్ అందునగాన్న మట్టం ఇకాక్. ఎతోట దకిన మట్టమ తుల కవదావా దుఃఖ నెహే అందునగాన్న మట్టమ తుల తమై దుఃఖ తీయన్ని అందునగాన్న మట్టమ తుల. ఈ అందునగాన్న అందునగాన్న మట్టమే తుల తమై నేకాకారే కెలెస్ సహగత తత్వాన్ని అపి తుల పేననా గీని. దకిన మట్టమ తుల కెలెస్ నెహే దకినో ఐతి అపి హెమేకమ్మ దకిన పొడిలామేకుత్ దకినో అని ఇప్పదిలా సత్ దవస్ దిక తున గీపు లామీకు దకినో ఐతి అపి వగేమ దకినో. ఎతకొట ఈ దకిన మట్టమ కేనేక ఎత్తడమ కెలిస్ నే ఇక ఇకాయ్ పొడిలమ్మే గిసిత ప్రభాస్వరాయ్ కేల క్యాన్ పొడిలమ్మంగే సిత్ ప్రభాస్వరాయ్. ఏ ప్రభాస్వర భావ తీయనకొట ఏ రూప స్వభావయా ඒ ප්‍රභාස්වර බා මට්ටමෙමයි තිනේකනේ පොඩි ළමයි තුල විභේදනයක් නැත්තේ. පුංචි ළමයි පොඩි කාලේ අඳුන ගන්න බෑ. අම්මා වගේද තාත්තා වගේද බාප්පා වගේද පුංචි වගේද කියලා අඳුන ගන්න බෑ. ඇයි? මේ රූපය සිතට අණුව උපදින එක. විභේදනයක් නැහැ. ඉතින් මේ එහෙම වේමත්තතාවයක් නැති මට්ටමටම යාලගේ සිත් නිවහල්. දැන් අපිට එහෙම බෑ. එතකොට දකින මට්ටම කියන එක පොඩි ළමයින්ටත් තියෙනවා, ගිහියන්ටත් තියෙනවා, පැවිද්දන්ටත් තියෙනවා, ස්ත්‍රීන්ටත් තියෙනවා, පුරුෂයන්ටත් තියෙනවා. හැබැයි අපිට තියෙනවා දකිනදී දකින මට්ටමින් අඳුනගන්න බැරිකම. ඒ දකිනදී දකින මට්ටමින්ම අඳුනා ගැනීම කියලා කියන්නේ නැවත නැවත දුක සකස් වෙන්නේ නැති මට්ටම. ආයි දුක හැදෙන්නේ නැහැ. දුක හැදෙන්නේ නැහැ දකින මට්ටමින්. එහෙනම් අපි දකින්න නැතුව ඉන්නවා, අහන්න නැතුව ඉන්නවා නෙමෙයි. දකින්න නැතුව අහන්න නැතුව අපි ඉන්න උත්සාහ කරන්නේ නැහැ. අපි දකිනවා, අපි අහනවා, ලෝකයේත් එක්ක අපි එකතු වෙනවා. අපි හැම ලෝකයේත් එක්ක එකතු වුණාට ඒ දකින්හන මට්ටම නෙමෙයි ප්‍රශ්නය, දැනගන්න මට්ටමේ ප්‍රශ්නේ තියෙන්නේ. එතකොට දැනගන්නේ සිතින් නිසා සිතේ ප්‍රශ්නයක් තියෙන. ඒ නිසා කෙලෙස් සහගතකම සිතට ආйти එකක් මිසක් ඇසට ආйти එකක් නෙමෙයි. ඇසෙන් දකින්කම නිතින් පේනවා කියන එකනේ ඇසට ආйти, ඇහෙනවා කියන එකනේ කනට ආйти. දැන් පොඩි ළමයෙකුට බැන්නත් ඇහෙනවා, වර්ණනා කළත් ඇහෙනවා, වීලු කරණේවත් ඇහෙනවා, අහගෙන ඉන්නවා විතර. පුංචිම කාල් ඔය අහගෙන ඉන්න මොන හරි ඇහෙන නිසානේ අහගෙන ඉන්න. සමාජයට බලන්නකො මොන හරි කියද්දි එයා දඟලන එක අයින් කරලා අහගෙන ඉන්නවා. අම්මද කතා කරන්නේ, තාත්තද කතා කරන්නේ කියන ගතිකත්වයේ තවම ඇතුලේ නිර්මාණය වෙලා නැහැ. ඒ ගතිකත්වේ නිර්මාණය වුණාම තමයි අම්මා පේන්න නැතුණා මඩන්නේ. තාත්තා එනකොට ගෙද වැඩ ඇරිලා එනකොට හිනා වෙන්නේ, කෑ ගහන්නේ, දඟලන්නේ, ඇඟට පනින්නේ. ඒ ගතිකත්වයේ මෙහෙදී අපිට සකස් වෙන එක. ඒ නිසා මේ ප්‍රශ්නේ මෙහෙදී විසඳ ගන්න පුළුවන්. හැබැයි ඉතින් හොඳට ධර්මයක් ඕන එක විසඳ ගන්න. ධර්මයක් ඕන. ඒ ධර්මයේ තුල ඉන්නකොට ආයේ එන්නේ නැහැ ඇත්තටම කඳුළු. සදාතනිකව කෙනෙක් තුල කඳුළු පිහදාන්නේ ධර්මය. ඒකට මම පුදුම හැකියාවක් මේ ධර්මයට තියෙන. ඇයි? ධර්මයෙන් බලනකොට යාට තේරෙනවා, මං මගේම සිතේ ව්‍යාකූලත්වයක් හදාගෙන මගේම සිතින් ලෝකේ අල්ලගෙන සිතින්ම පරිකල්පනා ගොඩ නඟ නඟා සිතින්ම බලාපොරොත්තු රඳවාගෙන ඉතින් මම දුවනවා. ඒ නිසා බුද්ධ ශාසනයේ මේක සිතේ ව්‍යාකූලත්වයක් විදියටයි පෙන්නන්නේ, සිතේ අරුබුදයක් විදියටයි පෙන්නන්නේ. ඒ නිසා සදාතනික නිවහල් බවක් පිණිස බුදුරජාණන් වහන්සේ අපට වදාළ ධර්මය අපි පාවිච්චි කරනකොට අපි සංසිඳෙන්න පටන් ගන්නවා. සංසිඳෙනවා. ତොර වටිනාකම් සහිතව එයාට නිමිති පවතින් නැත්නම් එයා ලෝකේ පරිස්සම් කරන්නේ නැහැ. නිමිත්ත කියන එක සිතේ හිටින දෙයක්. නිමිති කියන ඒවා සිතේ හිටින්නේ. නිමිත්තානුසාරීව ඇහින් පවත්වන්න බෑ. සිතින් තමයි එයාට නිමිත්තානුසාරීව පවත්වන්න තියෙන්නේ. එතකොට මේ නිමිති අනුනිමිති වලට අනුව සිත හැසිරෙනවා. ඒ හැසිරෙනකම ඇතුලේ තමයි ඒ නිමිත්තානුසාරීව තමයි එයාට වටිනාකම් වැටහෙන්නේ. તો නිමිත්ත කියන්නේ මොනවද? සිතේ සටහන්. නිමිති කියන්නේ මොනකටද? සිතේ සටහන් වලට. සිතේ සටහන් නැත්තම් ඇසින් ලෝකේ අත්දකින්නකොට වටිනාකම් යන්නේ නැහැ. ඇසින් දකින්න ලෝකය සිතේ සටහන් වලට අපි ගලපනවා. සිතේ සටහන්. සිතේ සටහන් වලට අපි කියන්නේ නිමිති කියලා. නිමිත්තක් ගාහි හෝති අනුනිමිත්තක් ගාහි හෝති කියලා ඔය සූත්‍රවල නිතර තියෙනවා. එතකොට නිමිත්තානුසාරී බව කියලා කියන්නේ මොකද්ද? සිතේ සටහන්. අපි ඔය පොත්වල කියන්නේ සටහන් නෙවෙයි, සිතේ සටහන් කරගත්ත ඒවා තියෙනවා. අන්නේ සටහන් කර සිතේ සටහන් වලින් අපි ඇසෙන් දකින මට්ටම විමසා බලනකොට අර සටහන් වලට අදාළව තමයි අපි ඇසහරහා ලෝකය විමර්ශනය කරන්නේ. ඒ සටහන් වලට අනුව තමයි නැවත නැවත ඇස මෙහෙවන්න හිතෙන්නේ, ආය රූප බලන්න හිතෙන්නේ. එතකොට ඒ සිතේ සටහන් වෙලා තියෙන්නේ අවිද්‍යාව තුල. අවිද්‍යාවයි සිතේ ආවේනික තත්ත්වයක් තමයි අවිද්‍යාව. චන්දරාගයෙන් තමයි ලියාගෙන තියෙන්නේ. චන්දරාගේ හරියට පෑන වගේ චන්දරාගෙන් ලියාගෙන තියෙන්නේ. චන්දරාගේ කියන පෑනින් තමයි ලියලා තියෙන්නේ මේවා වටිනවා මේවා නොවටිනවා කියලා අපි සිතේ ලියලා තිනවා. සටහන ලියලා තියෙන්නේම අවිද්‍යාව කියන පොතේ. අවිද්‍යාව කියන පොතේ චන්දරාගේ කියන පෑනින් මමත්වය නම් වූ පුද්ගලයා විසින් මේක ලියල. මමත්වයට අනුව නිගලපන්නේ. අපි එළියේ ලෝකේ වුණත් මමත්වයට අනුව ගලපන්න. අපි දන්නේම නැති කෙනෙකුට බොහොම ලස්සන රූපයක් තියෙනවා නම් එයා බල ගලපන්නේ මම කියන කාරණ ඉදිරිපත් වෙලා. මට නෑනි මෙහෙම කොණ්ඩය. මට නෑනි මේ විදියට S2ක්. මට නෑනේ මේ විදිහට ඇඳුම් කියලා එයාට සාපේක්ෂව ගලපන්නේ. එතකොට තමයි දොම්නස එන්නේ. ඊට පස්සේ දොම්නස එනකොට ඒ දොම්නස ඇතුළේම අපි දිගට දැන් දැක්ක එකක් තියෙන්නේ. ලස්සන්ට ඇඳගෙන ඉන්න, ලස්සන්ට ඉන්න, පිළිවෙලට ඉන්න නෝන කෙනෙක් දකින්න තරුණියක් පාරේ. ඒ තරුණි තව කෙනෙකුට එයා දැක්කාම එයාට හිතෙනවා අනේ මට නෑනේ මේ වගේ කොණ්ඩේ. මට නෑනි මේ වගේ හමී වර්ණය. මට නෑනි මේ වගේ S2ක්. මට නෑනි මේ වගේ ඇඳුම්. මට නෑනි මේ වගේ සිරෙප්පු කියලා එයාව ඉස්සරහට දාගෙන තමයි අවිමසන්නේ. එයාව දාගෙන තමයි විමසන්නේ. එතකොට එයාව දාගෙන විමසනකොට පේනකම තියනවා. ඒක ඇතුලේ මොකද්ද වෙන්නේ? ඒක ඇතුලේ පේනකම පේනවා කියන එක. පේනවා කියන එකට ධර්මී කියන්නේ පස්ස කියලා. ඇසට රූපේ ස්පර්ශ වෙනවා කියන එක. එතකොට ලස්සනටම කෙනෙක් ඇඳගෙන හිටිය එක නිසාම නෙමෙයි ඒක වෙලා තියෙන්නේ. ඒ වෙලාවේ ඇස හටගෙන තියෙන නිසා. ලස්සනට කෙනෙක් ඇඳගෙන ඉන්න නිසානේ මට මෙහෙම වුණේ කියලා කියන්න බෑ. ඒ වෙලාවේ ඇස සකස් වෙලා යා අයියෙත් ඔය වගේම ලස්සනට ඇඳගෙන උතන ඉන්න ඇති. ඊයේ අපිට එම් ප්‍රශ්නයක් තිබ්බේ නෑ. එනං යා ඇඳපු එකවත්, එයා බස් හෝල්ඩ් එකට ආපු එකවත්, එයා උතන හිටගෙන හිටපු එකවත් නෙමෙයි, හැමදාම හිටගෙන ඉන්නවා ඇති උතන. එන යාගේ ප්‍රශ්නයක් නෙමෙයි. ඒ වෙලාවේ මා තුල ඇස සකස් වුණා. ඇස සකස් වුණේ කා තුලද? තමන් තුල සකස් වුණේ. පේනකමාවේ තමන්ටනේ. තුර පේනකම ඉන්නේ කොහමද? ඇසයි රූපයයි චක්කු විඤ්ඤාණය තුන එකතු වුණාම පේන මට්ටමේ ඉන්නේ. ඇසයි රූපයයි චක්කු විඤ්ඤාණයයි තුන එකතු වුණාම පේන මට්ටම එනවා. පේන එක. අන්නේ ඇසයි රූපයයි චක්කු විඤ්ඤාණයයි තුන එකතු වීමයි එහෙනම් ගැටලුව තියෙන්නේ. ස්ත්‍රියක් බස් හෝල්ඩ් එකේදී මුණ ගැහිම තවත් ස්ත්‍රියකට දෝමනස්සයට හේතුවක්. ඒ ස්ත්‍රිය හැමදාම එතන හිටගෙන ඉන්න එක ප්‍රශ්නයක් නෙමෙයි අපිට. අයියා හැමදාම එනවා ඇති. හැමදාම ආවා කියලා ඊයේත් ඒ වෙලාවට එන්න ඇති, උදේ 8ට එන්න ඇති. අමුතී අපිට මෙහෙම දෝමනස්සයක් තිබ්බද? නෑ. පෙරේදත් එන්න ඇති. අපිට තිබ්බේ නෑ මෙහෙම ප්‍රශ්නයක්. ඇයි? අපි දැක්කේ නෑනේ. එහෙනම් ඇත්තට මෙහෙම කාන්තාවක් හොඳට ඇඳගෙන පිළිවෙලට ඒ පාරට ආපු එකද ප්‍රශ්නේ? නෑ, දකින්නකම ඇතුළේ මේ ප්‍රශ්නේ වෙන්නේ. එතකොට දකින්නවා කියන එක වෙන්නේ තමන් තුල සංසිද්ධියක් විදිහට. මේ මොහොතේ ඇස සකස් වීමෙන්. එයා තුල මේ මොහොතේ ඇස සකස් වීමෙන්. ඒ සකස් වීමෙන් ඇස සකස් වෙනවා කියන්නේ චක්කුංච පටිච්චාවසෝ රූපේච උපජ්ජති චක්කු විඤ්ඤාණං තින්නම් සංගතිපත්තු. පේනවා කියන එක ස්පර්ශය. පේන්නේ කොහොමද? ඇස තියෙන්නත් ඕන, රූපේ තින්නත් ඕන. බාහිර රූපේ මුණ ගැහෙන්න ඕන. ඉතින් චක්කු විඥානේ පහළ වෙන්න ඕන. නැත්තම් බෑ. චක්කු විඥානේ පහළ වෙන්න. ඔන්න එතකොට පේන කම එනවා. පේන කමට අපි කියන්නේ පස්ස. පස්සපච්චය වේදනා වුනේ. පස්සපච්චය වේදනා වුනේ කොහොමද? අනේ මෙයාගේ කොණ්ඩේ හොඳයි මගේ නෑ. මෙයාගේ ඇස් දෙක හොඳයි මගේ ඇස් දෙක එච්චර හොඳ නෑ. මෙයාගේ හැම හොඳයි මගේ එච්චර හැම හොඳ නෑ. මෙයාගේ ඇඳුම් හොඳයි මගේ ඇඳුම් එච්චර හොඳ නෑ. මෙයාගේ සෙරෙප්පු දෙක හොඳයි මෙයාගේ රත්තරම් බඩු හරි හොඳයි මට නෑ ඒවා. කියලා අර පුද්ගල දෘෂ්ටි ආවහම මම ඉදිරිපත් වුණාම මම කියන කෙනා ඉදිරිපත් වුණාම අර පේනකම ඇතුලේ සිත දොම්නසකට පත් වෙන්නත් ලෑස්ති. සිත දොමනස්සේට පත් වෙනවා. එතකොට සිත දොමනස්සේට පත් වෙනකොට මොකද වෙන්නේ? ඒ දොමනස්සේ ඇතුලේ පින්වත් නියට විතර්ක කරන්නත් පුළුවන් ඒක දැක්ක එක. ඔන්න නිමිති අනුනිමිති ඔස්සේ සිත විතර්ක කරන්න බෑ. නිමිති හිටිනවා. ආයේ ආදියා බලන්න ඕනේ යාගේ කොණ්ඩේ මතකයි. අවිද්‍යාව පදනම් කරගෙන පුද්ගල භාවය විසින් චන්දරාගයේ කියන පෑනින් ලියාගෙන ඉවරයි. නිමිත්ත මතකයි, නිමිති සටහන් මතකයි, සිතේ සටහන් නියෝ. එයාගේ කොණ්ඩේ මතකයි. ඇස් දෙක පියාගත්තම කොණ්ඩේ පේන්න ගන්නවා. දැකලා ඉවරයි. ඊට පස්සේ ගෙදර ගිහින් කල්පනා කරන්න පුළුවන්. මතක නිමිති සටහන් ලියාගෙන සිතේ ආ සටහන් කරගෙන ඒවා ටික නිමිති සටහන් යා සටහන් කරගෙන හිතේ. එතකොට නිමිති සටහන් ටික යා සිතේ සටහන් කරගෙන ඉන්නවා. හොඳට සටහන් වෙලායි තියෙන්නේ නිමිති සටහන්. එතකොට නිමිති සටහන් ඔක්කොම හිතේ හිටලයි දැන් තියෙන්නේ. හරි. දැන් මොකද කරන්නේ? දැන් නිමිති සටහන් ටික ඇතුළේ යාට විචාරන්නත් පුළුවන්. විතර්ක විචාර කරන්නත් පුළුවන්. සසඳ සසඳ විචාර කරනවා. ඇයි මට මෙහෙම නැත්තේ? අපිට මට සරිපු දෙයක් ගන්න සල්ලි නැහැ. කවුද සල්ලි දෙන්නේ නැත්තේ? අපේ මහත්තයා දෙන්නේ නැහැ. එයාට හොඳ කෙනෙක් ඇති. එයාට නතරම් බඩු අරන් දෙන්න කෙනෙක් ඇති කියලා වටපිටාවේ එළිය ලෝකයක් වගේ කියන්න ඕන මේ தත්ත්වෙට වගේ එකක් පේන්න ගන්නවා. අර දෘෂ්ටි මාත්‍රය දැකී මාත්‍රය තුල එයා තුල කෙලෙස් සහගතව පුද්ගල භාව ඉදිරිපත් වෙලා විමසනකොට එයාට එළිය ලෝකයක් අභියෝගයේ විදියට පේන්න ගන්නවා. එයාට යාගේ సంతානයේ තුල ඇතිවෙච්ච සංසිද්ධිය පේන්නේ නැහැ. අන්න එහෙම ලෝකේ පේන්න පටන් අරන් නම් ඕකට තමයි වේදනා පච්චය තණ්හා කියලා කියන්නේ. එතකොට මෙන්න මේ ව්‍යාකූලත්වය නිර්මාණය වීම දක්වාම ඔය පින්නතුන්ලා නොයා ඉන්න නම් එයාට උවමනා කරනවා යථාභූත ඥානය කියලා එක. යථාභූත ඥානය යම් කෙනෙකුට තිබ්බොත් ඒ යථාභූත ඥානය තියෙන කෙනා මේ ප්‍රශ්නෙට අහුවෙන්නේ නැහැ. යථාභූත ඥානයක් තිබ්බොත් එයාට මේ ප්‍රශ්නෙට එයා හසු වෙන්නේ. ඒ යථාභූත ඥානි මොකද්ද කරන්නේ? අවිද්‍යාව කටුගාලා දානවා. යථාභූත ඥානි. එතකොට පින්වත් නිකුමක සටහන් කරන්නද? සටහන් කරන්න තැනක් නැතු වෙනවා. මං කියන්නේ නිමිති සිතේ සටහන් කියලා. සටහන් කරන්න තැන. ඒ සටහන් කරන්න තැන තිබ්බටම පස්සේනේ සටහන් කරන්න වෙන්නේ. සටහන් කරන්න තැන නැත්තම් අවිද්‍යාව නැත්තම් එයාට ලෝකේ පේන්නේ නැද්ද? එයා ලෝකේ පේනවා. හැබැයි කෙලෙස් සාගතව එයා අඳුන ගන්නෑ. කෙලෙස් සාගතව අඳුන ගන්නෑ. ඒ කෙලෙස් සාගතව අඳුන ගන්න නැති කෙනා කොහොමද එයා ලෝකේ දකින්නේ? ලෝකේ දකින්නේ සංස්කාරයන්ගේ ප්‍රතිලාභයක් හැටියට. සංස්කාරයන්ගේ ප්‍රතිලාභයක් හැටියට බලන්න සංකාර විශේෂ සංග්‍රහ කරලා බලන්න ලෝකේ කවදාවත් දුම්නසක් එන්නේ. ලස්සන කොණ්ඩේ තියෙන කෙනෙක්ගේ දෙයා බලලා කොණ්ඩේ දකින්නකොටම සංස්කාර විසෙයි කොණ්ඩේ සංග්‍රහ කරන්න සිතුවිල්ල උපද්දවන්නේ මොකද්ද? හොඳට පින් කරපු කෙනෙක් කියලා හිතන්නේ. කීන්තියන් එයාට දුම්නසක් ඉන්නේ හිතේ. ලස්සන රූපයක් තියෙන කෙනෙක්. ස්ත්‍රීකට ලස්සන රූපයක් තියෙනවනම්. ඉටි රූපෙම කියා ලස්සනයි නะ. එයාදියා බලනකොට මොයි පින්නතුන්ලා හිතන්න ඕන අනේ සසර පින් කරපු කෙනෙක්. එතකොට අර ලස්සන රූපය එයා සංග්‍රහ කරේ පුණ්‍ය සංස්කාර විසේ. එතකොට එයා තුල මහ පුදුම ජවයක් එනවා පිනට එයාට එනවා. ඒ ලස්සන ස්ත්‍රියක් එයාට දැන් දුම්නසක් හදන්නේ පිනට ජවයක් හදනවා. බලන්න සිතුවිල්ලක් විතරයි උපැද්දුවේ. සිතුවිල්ලක් එතකොට එයාට දැන් හිතන්නකෝ බොහොම මේ කඩා වැටිච්ච මිනිස්සේ හිඟන්නේ කියලා හිතන්නකෝ. හිඟන්නු වැඩි පාරි. එතකොට හිඟන්නු වැඩි නම් පාරේ හිඟා කනාය වැඩි නම් ඒක ඔය පින්නතුන්ලාට අර සංස්කාර විසේ සංග්‍රහ කරලා බලන්න බැරි වුණොත් හිඟන්නු වැඩි එක සංස්කාර විසේ සංග්‍රහ කරලා බලන්න බැරි වුණොත් ඔයාලට ඉතින් ආණ්ඩුව පෙරලන්න ඕන වගේ එක. හොඳට බලන්න. ඔගොල්ලෝ හිතනවාද මොන ආණ්ඩුව පෙරලුවත් හිඟන්නු නැති වෙයි කියලා ලෝකේ? නැති වෙන්නේ. ඇමරිකාවෙත් හිඟන්නු ඉන්නවා. හිඟන්නු නැති වෙන්නේ. එංගලන්තෙත් හිඟා කන මිනිස්සු ඉන්නවා. හිඟන්නු නැති වෙන්නේ. එතකොට දැන් සමහරට දැන් හිතන්නකෝ එංගලන්තේ පුරවැසියෙක් හිඟා කනවා කිව්වම පුදුමයිනේ. එංගලන්තේ පාස්පෝර්ට් එක කොච්චර වටිනවද? අනිහා පැත්තේ රටටවත් ගිහින් නැල්ලු. හිඟා කනවන. එහෙනම් පින්වත්නි රටානුව මේ සංස්කාරයන්ගේ පාලනයකට යන්න බෑනේ. ඒ වුණාට දැන් මේ ලංකාවේ ඉඳලා ගියපු අය ඉන්නවා එංගලන්තේට. හරි සැප පහසු ජීවිතයක් ගෙවන්නේ. ඒ වුණාට ඒගොල්ලෝ කියන්නේ අපි උතුම්ින් ලෝකේ රටක් කියලා. ඒ වුණාට අපි විඳින ඇමරිකා ඕස්ට්‍රේලියා එංගලන්තේට ගිහින් අපේ අය විඳින සැප ඒ රටේ මිනිස්සු විඳින්නේ නැහැ. එහෙනම් මේ සංස්කාර කියන්නේ මහා පුදුම දෙයක්. හරි අමුතුයි හැසිරෙන විදිය. එංගලන්තේ පාස්පෝර්ට් එක තියාගෙන අල්ලපු රටට ගිහින් නැත්තම් ඒ මනුස්සයාට එංගලන්තේ පාස්පෝර්ට් එක තියාන දවල්ට කන්නේ කොහොමද කියලා හිතාගන්න බැරි නා. මේ සංස්කාරයක ඇතුලේ හැසිරෙන විදිය දකින්න. එතකොට ඔය පින්නතුන්ලාට ආණ්ඩු ප්‍රශ්න පේන්නේ. දැන් හිඟන්න ගොඩාක් වැඩි නම් අකුසල් සංස්කාර බලවත් ඒකයි. අකුසල් සංස්කාර ගොඩාක් බලවත්. ඒකයි ඒ වෙලාවේ. ඒතර පාරේ හිඟන්නු දකින්නකොට ඔයාලා ඒ සිංගමන්්‍ය දින කෙනාව සංස්කාර විසේ සංග්‍රහ කරලා බලන්න සිතුවිල්ල ඉපැද්දු. සිතුවිල්ලයි උපද්දවන්න තියෙන්නේ. සිතුවිල්ල ඉපැද්දුවොත් අර හිඟන්නා තුලින් ඔයාලට පෙනුනොත් අනේ අකුසල් සංස්කාර බලවත් වෙච්ච කෙනෙක් සසර. දැක්ක ගමන්ම ඒ දැක්ම ලෝකේ කෝලහලයක් හදන්නේ. එයාට පේන්නේ සංස්කාරයන්ගේ අභ්‍යන්තරික කෝලහලේ විතර. එතකොට එයාට මේ ආය පාලකයෝ වෙනස් කරන්න ඡන්දයක් දෙන්න ඕන කොහොමද ඡායනම් ඡන්දෙ දෙනවා නම් මේ විදියටයි අපි දෙන්නේ කියලා ඒ ඒ ආණ්ඩු තියෙන කාලවල ඒ ඒ කෙනා තුළ සිතුවිලි උපද්දවන්නේ. එයාට පේන්නේ පාලකයාගේ වෙනස් කිරීමට වඩා සංස්කාරයන්ගේ අද්භූත හැසිරීම එයාට පේන්නේ. එතකොට එයාට දැනෙනවා ඒ හිඟන්නා තුල හැසිරෙන අද්භූත අකුසල සංස්කාරය එයාට හැසිරෙන විදිය තේරෙන්නේ නැතිකමට මෙයාට හිතෙනවා අකුසලයට නම් මම විවෘත නොවිය යුතුයි කියලා. එයා තුල සතර සම්‍යප්ප්‍රදාන වීරියට ජවයක් එන්නේ. එහෙනම් අපි පළවෙනියෙන් ධර්මයේදී කරන්න ඕන මොකද්ද? මේ විහිළු කතා කරලා හරියන්නේ නැහැ. මිහිළු බණ අහලා හරියන්නේ නැහැ. විහිළු අහලා කාලෙන් කාලට එක එක රැලි එනවා. මේ කාලෙත් තියෙන්නේ. හරිද? එනවා රැලි, තින් යනවා ආය. එච්චරයි. කාලෙන් කාලට එනවා. එහෙම එක එක රැලි එනවා. තේ හැම සමාජයකම එනවා. පැවිදි සමාජෙත් එනවා. නමුත් ඕගොල්ලෝ වටිනාකම දෙන්න ඕනේ චතුරාර්ය සත්‍යයට විතරයි. චතුරාර්ය සත්‍ය. කෙනෙක්ගේ දේශනාවක් ඇහෙනකොට බලන්න දුක්ඛාරිය සත්‍ය තියෙනවද මේක? දුක්ඛ සමුදය ආර්ය සත්‍ය තියෙනවද? දුක්ඛ නිරෝධාර්ය සත්‍ය තියෙනවද? දුක්ඛ නිරුද්ධ කිරීමේ ප්‍රතිපදාව තියෙනවද? ආර්ය අෂ්ටාංගික මාර්ගය මෙයා කියනවද? එම් බලන්න ඕඩ. නද එහෙම එකක් නැහැ. රැල්ලට යනවා. රැල්ලට යනවා. අහගත්ත බණකුත් නැහැ බලාන යද්දි. රැල්ලට යනවා. ඒ ලංකාවේ හැටි ඒක. ලෝකේ නම් එහෙම නැහැ. ලංකාවේ හැටි තමයි උස්සල බිම දාන එක. ඔසවා බිම දමා බිමට අතෑරීම ලංකාවේ මිනිසුන්ගේ කලාව. තංගේ නිසා පින්වත්නි යා නිකන් ඔහෙ යනවා. ඒතේ මිනිසුන්ට මිනිසු මොකක්ද ආස්වාදයක් හොයනවා. ඇත්තට මිනිසු පව්. මොකද්ද එකක් හොයනවා. ඉතින් මහා අමුතු එකක් හොයන්නේ ලංකාවේ මිනිස්සු. මං හිතනවා ඒ දුකින් මිරිකිච්චකමටම වෙන්න ඇති. දුකින් මිරිකිච්චකමට මොකක් හරි වෙන ආස්වාදයක් හොයනවා ඇති. මිනිසුන්ගේ රසභාව සම්පූර්ණයෙන් අවුල් වෙලා. ධර්ම රසය ගැන වුණත් මිනිසුන්ට හරියට තේරෙන්නේ නැහැ. මොකද්ද අවුලක ලංකාවේ මිනිස්සු පැටලිලා ඉන්නවා. ඒගොල්ලෝ චතුරාර්ය සත්‍ය කියන්නේ වටින්නේ නැහැ. කවුරු හරි කෙනෙක් ජෝක් කරනවා නම් අන්න වටිනවා. මේ වගේ මහ විශාල අවුලක ඉන්නේ. ඉතින් මේ ගානට හරි බුද්ධ ශාසනය බේරිලා තියෙන එක ගැන අපි හරියට සතුටු වෙන්න ඕන. ඇයි මේ ප්‍රඥාව මොට වෙච්ච ජාතියකට මේ බඳු ධර්මයක් දෙන්න පුළුවන් වෙයිද? බෑනේ දෙන්න. ඉතින් ඒ නිසා පින්වත්නි මං කියන්නේ මේ කාගේව බණ අහන්න එපා කියලා එම නෙමෙයි. නමුත් චතුරාර්ය සත්‍ය කියන්නේ නැත්නම් ආර්ය අෂ්ටාංගික මාර්ගය නැත්නම් සතර සතිපට්ඨාන ගැන කිසි උනන්දුවක් නැත්නම් පටිච්ච සමුප්පාදයේ අහලකවත් නැත්නම් ඒ දේශනාවේ ඒ දේශනාව ගැන පරිස්සම් වෙන්න. ඒ දේශනාව භාග්‍යතුන් වහන්සේට ප්‍රශංසා වෙච්ච එකක් නෙමෙයි. එහෙම එකක් නෙමෙයි. ඉතින් ඒ නිසා පින්වත්නි මේ යථාර්ථය ඔය පින්තුන්ලා හොඳට දකින්න. මේ යථාර්ථය ඔය පින්තුන්ලා හොඳට විමසා ගන්න. එතකොට මේ යථාර්ථය විමසා ගන්නකොට යාට එයා තුළ මහ පුදුම විදියට දැනෙනවා. අපි මේ මූලික දේ මොකක්ද? එහෙමනම් අපි ලෝකයේ උරගානකොට නිමිත්තානුසාරිව අනුනිමිත්තානුසාරිව දෝමනස්සතාගතෝ විතර්ක විචාර මත පදිංචිවි වේදනාපත්‍ය තණ්හා කියන සසර තණ්හාවම වැඩෙන රටාවකට අපේ සිත එකතු වීමෙන් වළක්ව ගන්න පුළුවන් එක සිතුවිල්ලක් ඉපැද්දෙමි. ඒක හුරු වෙන්න ඕන. මොකද්ද? කුසල සංස්කාර විසේ සංග්‍රහ කරනවා. සිතුවිල්ලින් කරන්නේ හොඳට ඔගොල් කරලා බලන්නකො. දුද සුවපහසු වාහනික කෙනෙක් ගෙනවා. ඔයාලා බස් එක යනවා. එතකොට අර මේ සංස්කාර විසේ සංග්‍රහ කරලා බලන්න බැරි වුණාට පස්සේ හරි ද්වේෂයක් එන්නේ. අර හොඳ පහසුවෙන් වාහනික යනවා දැක්කම හොඳ ධනවත් මිනිසුත් එක්ක මිනිසුන්ට වෛරයක් තියෙනවනේ. හොඳට බලන්නකො ලංකාවේ අයිට. ඒක මම හිතන කාලයක් තිස්සේ මෝරපු දේශපාලන අදහසක් වෙන්න ඇති. කවුරු හරි කෙනෙක් සැප පහසුවට යනවා නම් පුදුම වෛරයක් තියෙනවා. පුදුම වෛරය. ඒ වාහනේට සමාට මේ ඉස්සර කරන්නවත් දෙන්නේ නැහැ සමාට. එච්චර හිතේ එනවා වෛරයක්. අපි මේ බස් එක යන ගමන් මෙන්න සුවපහසු වාහනික යනවා කියලා. ඒක ඒ එන්නේ ඇයි? සංස්කාර විසේ සංග්‍රහ කරගන්න බෑ අත්දැකීම්. සියලු අත්දැකීම් ඔය පින්න තුරලා දක්ෂ වෙන්න සංස්කාර විසේ සංග්‍රහ කරන්න. එතකොට යාට පේන්නේ සුවපහසු වාහනික යන්නේ කියන හොරෙක් විදියට නෙමෙයි. සුවපහසු වාහනවල යන්නේ හොරු නෙමෙයි. ඒ සුවපහසු වාහනික යන කෙනාව තුල පේන්නේ අනේ සසර පින් කරපු කෙනෙක්. හොඳට දන් දුන්න කෙනෙක් ඔය. ඒ දන් දුන්නාමනේ ලැබෙන්නේ. ඔය සසර හොඳට සංඝයාට දන් දුන්න කෙනෙක්. ඔය යන්නේ එහෙම කෙනෙක්. ඇයි එහෙමනේ ධර්මයට අනුව තියෙන්නේ? යම් කෙනෙක්ගේ සැප පහසු ජීවිතය කියන්නේ පිනනේ. හොඳ සුව පහසු වාහනික යනවනම් එයාගේ සමට ධර්මයක් නෑ දැන්. එක්කෝ යාට ධර්මය හම්බ වෙලා නෑ. ධර්මය දැන් එයා ධර්මී නෑ කියලා අපි දොම්නසකට පත් වෙලා බලන්න ඔච්චර තිබ්බට නිකන් දනට දාන හැන්දක් දෙන්නේ නෑ මිනිස්සයා. මහා ලෝභ මිනිහෙක් කියලා මොකටද අපි ව්‍යාපාදයට පත් වෙන්නේ? අපි දොම්නසට පත් වෙන්නේ මොකටද? එයාට දැන් ඔය ලැබිලා තියෙන ජීවිතේ කුමක ප්‍රතිලාභයක්ද? මහා විශාල පුණ්‍ය සංස්කාරයක ප්‍රතිලාභය. එතකොට එයා දැන් නොදීම නිසාම එයා ආයෙත් ඉස්සරහට සංස්කාර විපාක දෙනකොට සමහර සිංගමනට වැටේ මනුස්ස ලෝකෙට ආවා. ඔය සුව පහසු ආහනෙන් හිඟමනටම වැටේ තමාරු විට. ඇයි දැන් එයාගේ සංස්කාර දුර්වලයිනේ? නමුත් එයාට විපාකේ පිණිස ඉදිරිපත් වෙලා තියෙන පින පින්වත්. පින. එතකොට ඔය පින්නතුන්ලා ඒ පිනයි දකින්න ඕන. ඔය පින්නතුන්ලා එයාගේ පින දකින්න ඕන. එතකොට අපිට ලෝකයේ ඉතින් අපිට ලෝකේ වෙනස් කරන්න හිතින්නෙත් නෑ. අපිට ඉතින්නේ අපි පුණ්‍ය සංස්කාර මත ශක්තිමත්. ඇත්තටම මේකෙදී ඇති වෙන්නේ සතර සම්‍යප්ප්‍රදාන වීරිය. මේ මෙතනදී වෙන්නේ පින්වත්නි සම්‍යප්ප්‍රදාන වීරිය වැඩෙන්නේ. වීරිය වැඩෙන්නේ. එතකොට මේ සතර සම්‍යප්ප්‍රදාන වීරිය කියලා කියන්නේ බෝධිපාක්ෂික ධර්ම 37න් 4ක් වැඩිනවා. සිතුවිල්ල උපද්දවන්න තියෙන්නේ බස් ස්ටෑන්ඩ් එකේ. පාරේ යද්දී හම්බ වෙන මිනිස්සු අතර සිතුවිල්ල ඉපැද්දවීම කිය බලන්නකෝ පින්වත්නි, එයාට බෝධිපාක්ෂික ධර්ම වැඩෙන්නේ. එයාට වැඩෙන්නේ විරිය බොජ්ජංගය. එයාට වැඩෙන්නේ සම්මා වායාමය ආර්යෂ්ටාංග මාර්ගය. එයාට වැඩෙන්නේ විරිය එර්ධිපාදේ වැඩෙන්නේ. බලන්නකෝ එයා ඔෆිස් එකේ යද්දීනේ එර්ධිපාදේ වැඩුවේ. ඔෆිස් එකේදී යද්දී පින්වත්නි මේ බොජ්ජංග ධර්මයක් වැඩුවේ. අපි කියනවා වෙලාව නෑ වෙලාව නෑ කෝ අපිට වෙලාව කියලා. ඔෆිස් එකදී ආ වඩලා තියෙන්නේ. පාරේදී වඩලා තියෙන්නේ. එතකොට ඒකට අපි මොකද්ද කරන්නේ? සිතුවිල්ල උපද්දවනවා. සංස්කාර විශේෂ සංග්‍රහ කරලා ලෝකෙ කියවනවා. සංස්කාර විශේෂ සංග්‍රහ කරලා ලෝකෙ විමසනවා. සංස්කාර විශේෂ සංග්‍රහ කරලා ලෝකේ අඳුන ගන්නවා. එතකොට අවිද්‍යාවෙන් නෙමෙයි ඒ ආලෝකේ දකින්නේ. එතකොට එයාට දැනින්නේ එයා තවදුරටත් කුසලයේ මත ශක්තිමත් විය යුතුයි. එයා තුළ කුසලයේ විපාකෙ පිණිස ඉදිරිපත් නොවිය ඇති බවත් පේනවනේ. අකුසලයේ මත තවදුරටත් ශක්තිමත් නොවිය යුතුයි කියලා එයාට හිඟන්නේ තුළ පේන්නේ අකුසල සංස්කාර නම් එයාට දැනින්නේ අනේ මටත් මේක නේද කියලා. එහෙම දකින්න ඕන. මටත් මේක නේද කියලා දකින්න ඕන. දැන් පෞගිය දවස්වල අර කඩු ගන්නාවේ විශාල ගලක් ඇවිල්ලා මිනිස්සු ගොඩාක් කීප දෙනෙක් මළා. එතකොට මිනිස්සු ගොඩාක් කතා එකට කියනවා. මම දැක්ක ලහිරු කියලා තරුණියෙක් මැරුණා පේරාදෙණි විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ ලෙක්චර් කෙනෙක්. ඉංජිනේරුවරයෙක් වෙන එක කොච්චර අමාරු වැඩක්ද? කොච්චර මහන්සි වෙන්න ඕන? කොච්චර මහන්සි වෙන්න ඕනද? මහා කැප වෙන්න එපාය. ඉංජිනේරු මහත්තයෙක් වෙන එක සංකීර්ණ වැඩක්. උසස් පෙළට ගණිතාංශයෙන් කරන්න ලංකාවේ ඉතින් ඒ තුනක්වත් ගන්න නැතුව පෙරදෙනියට එමෙ යන්න අමාරුයි. විශ්වවිද්‍යාල මුළු ජීවිතේම කැප කරන්න ඇති. එතකොට ඒක මහා පුදුම කැපකිරීමක් නේ. එතකොට එහෙම මහා විශාල කැපකිරීමක් කරලා රොටියක් කාලා ප්ලේන්ටියක් බොන්න නතර කරපු මිනිත්තුවට සම්පූර්ණ ජීවිත කොහොමද කනපිට හැරුණු විදිය? කනපිට හැරිලා නැවතුණා නම් කමන්නේ. මේ සම්පූර්ණ කතාවටම ගොඩනඟපු ජීවිතයට බලාපොරොත්තු වලට අපේක්ෂාවන්ට මානව සම්බන්ධතාවලට භෞතික සම්බන්ධතාවලට ඔක්කොටම තිත තියන්න වෙන විදිය පුදුම නැද්ද? එහෙම තිත තියන්න වෙන මට්ටමේ ජීවිතයක් නම් මොකද්ද පින්වත්නි මේ ලෝකේ අරගල කරන එකේ තේරුම? මේ ලෝකේ අරගල කරන එකේ මොකද්ද තේරුම? අත්පත් කර ගැනීමට වෙහෙසෙන එකේ තේරුම මොකද්ද? එයා මාවනැල්ලෙන් උඩට යනකොට හිතුවා දානේ අන්තිම පැය භාගෙ ගෙවෙනවා. මම දැක එයා කාර් එක යනවා. ඒ කාර් එක යනවා කියන්නේ කාර් එකනේ ඇවිල්ලා තිබ්බේ. එතකොට මාවනැල්ලෙන් උඩනේ කඩු ගන්නවා. මාවනැල්ල පව් කරනකොට එයාට හිතුණද අනේ මේ අවසාන මිනිත්තු 15 වෙනි මේ ගෙවෙන්නේ මගේ කියලා හිතුණාද? හිතුන්නේ නැහැ. අනික මේ කැපවීම, මේ මහන්සිය, මේ ජීවිතේ මේ තරම් දුරට එන්න දරපු මහා විශාල ජව සම්පන්න උද්වේගයේ නිදිමරපු එක, කැපවෙච්ච එක, නිදිවරාගෙන පාඩම් කරපු එක, විශ්වවිද්‍යාලයේ උගන්නන්නට ලැබෙනවා නම් ප්‍රස් ක්ලාස් එකක්වත් තියෙන්න ඩිපාය, පළවෙනි පන්ති උපාධියක් ගන්න එක, ඒ වෙනුවෙන් මහන්සි වෙච්ච එක, ජවය, කැපවීම, ඒ වෙනුවෙන් එයා තුළ ඇති වෙච්ච උද්වේගය, යාගේ ව්‍යාබිනුයි කැපවෙච්ච අය ඔක්කොම වතුරනේ. එහෙම වතුර යන ජීවිත අපට තියෙන. එතකොට මේ ලහිරුගේ කතාව ඇතුළේ අපි දකින්න ඕන අපිවනේ පින්වත්නි. අපේ කතාවත් ඔය වගේම දිය වෙලා යන එකක් හිටානිද්දට. ඒක දිය වෙන්නේ කොහොමද කියලාත් අපි දන්නේ නැහැ මේ වෙලාවේ. ඒ වුණාට අපේ සැලසුම් තව අවුරුදු 100කට විතර ඉන්න. එහෙම දිය විදියව යන ජීවිතයක, හේදිලා යන ජීවිතයක අවබෝධ කර ගැනීම හැර වෙන මොනවා කරන්නද? ඒත් මේ වගේ දිය වෙලා යන ජීවිතයක මිනිසු වඩන තණ්හාව දිහා බලන්න, මිනිස්සු අවුල් වෙන විදිය බලන්න, මිනිස්සු පැටලෙන විදිය බලන්න, එහෙම අවුල් වෙලා යන ලෝකයක් එක්ක මිනිස්සු අරගල කරන විදිය බලන්න. පින්වත්නි, මේ ලෝකේ අතෑරලා දාන එකයි මනසින් හොඳම දේ. එතකොට කෙනෙක් කියන්න පුළුවන්, අපොයි අතෑරලා දාලා කොහමද අපේ ජීවිතේ කොච්චර අපිට මේ නඩත්තු කරන යුතුකම් කරන්න තියෙන ලෝකයක්? පින්වත්නි, කිසිවෙක්වත් කිසිවෙකු උදෙසා වග කියන්න ඕනේ නැහැ. කිසිවෙක්වත් කාටවත් වග කියන්න ඕනේ නැහැ. එතකොට දරුවටවත් යුතුකම් ටික කරලා පැත්තකට වෙන්න වග කියන්න යන්න එපා. වගකීම විසින් බාරගෙන තියෙන කර්මයයි, කර්මයාගේ වගකීම බාරගෙන තියෙන. එතකොට මේ වගකීම කර්මීයට දුන්නේ කවුද? එයාමයි දීලා තියෙන්නේ. එයා ගොඩනගාගත්ත සාංශාරික අභිසංස්කාර විසින් තමයි එයාව නිර්මාණය වෙලා තියෙන්නේ. එයාගේ ඇහැ හැදිලා තියෙන්නේ පරණ කර්මී. එයාගේ කන හැදිලා තියෙන්නේ පරණ කර්මී. එයාගේ නාසය හැදිලා තියෙන්නේ පරණ කර්මී. එයාගේ දිව හැදිලා තියෙන්නේ කර්මීන්. එයාට හොඳ කෑම හම්බෙනවද, නරක කෑම හම්බෙනවද, දඟුඩු හම්බෙනවද, ප්‍රණීත භෝජන හම්බෙනවද, නැත්ත හම්බෙ නැද්ද? කර්මීන්, කර්මීන් හැදලා තියෙන්නේ. එතකොට එයාගේ කය හැදලා තියෙන කර්මයෙන්, එයාගේ සිත හැදිලා තියෙන කර්මයෙන්. ඉතින් අසකනනාසේ දිවකය මනස කියන ඔක්කෝම් පැරණි කර්ම සංස්කාර විසින් සකස් කරලා නම් කර්මී විසින් බාරගෙන නම් තියෙන වගකීම කිසි මිනිහෙකුට වග කියන්න එපා පින්වත්. ඒ වග කියන්න එපා කියන අතහැරලා යුතුකම කරන්න එච්චරයි. යුතුකම් කියලා මේ මිනිසුන්ගේ තියෙනවනි ටිකක්. යුතුකම් කියලා යුතුකම් කරන්න. ඒ යුතුකම් කරනකොට මනුස්සකම මැරෙන්නේ නැහැ තුලි. මනුස්සකම ඉස්සරහට ගන්න. මනුස්සකම ගන්න ඊට පස්සේ යුතුකම් ටික කරන්න. සිංගමන් යදින මිනිහෙක් ගෙදරට ආවොත් මහත්යාට බත් බෙදනවා වගේ බෙදන්න. ඒ කියන්නේ ඒ හිඟන්නට බෙදනකොට අපි නම් බෙදන්නේ දඟුඩු ටිකනේ. හොඳට කෑම එකක් බෙදලා අද්දකින් දෙන්න. සිංගන්නේ ගෙදරට එනකොට හිතන්ඩ අනේ මේ මිනිහා සිංගමනට ආවා නෙමේ, මගේ පිනකට නෙමේ ආවි කියලා හිතන්ඩ. කෙනෙක් ඉල්ලගෙන එනකොට එහෙම හිතන්ඩ පින්නවත්. එතකොට ඔයාලට ඔයාලගේ කුසලෙමයි බලවත් වෙන්නේ. මේ මනුස්සයානම් දේවදූතෙක් වගේ හිතන්ඩ. පුරුදු වෙන්න ඒ විදියට හිතන්ඩ. ඇයි හැමෝටම ඉල්ලගෙන ඉන්න පුළුවන්ද? ඔයාලට පුළුවන් දිල්ලගෙන අල්ලපු ගෙදරට යන්න? යන්න බෑ. ඉල්ලගෙන ඉන එකත් එක්තරා පෞරුෂයක් විදියට දකින්න. කොන්ද කෙලින් තියලා එතකොට එයාගේ මේ ඔය බොරුව කරන්නේ, ඔය කකුල බැඳගෙන හිටියට ඔය බොරුවට ගන්නගේ තුවාලේ වගේ කියලා මිනිස්සු කියන්නේ. ඒක හොඳ වෙන්නේ නැති එකක් ඔය බොරුවක් කරන්නේ කී කී අපි කියන්නේ. එයා බොරු කරන එක එයා ගෙනියයි. එයා බොරු කළත්, එයා හොඳ කළත්, එයා මොනවා කළාද අපිට වැඩක් නැහැ. ඇයි? අපිට වැඩක් නැත්තේ, අපිට වැඩක් තියෙන්නේ අපි කරපු කුසල සංස්කාරය විතරයි. ඒ පින කරලා අතහැරලා දාන්න. අතහැරලා දා. ඒක ඇතුලේ විතර්ක කරන්න යන්න එපා. අන්න එහෙම දක්ෂකමක් තිබ්බොත් මේ කල හරියට පින් කරගන්නවා. ඒ නිසා මේ ලැබිච්ච අවකාශය ඇතුලේ ධර්මයට තැනක් දෙන්න. එහෙනම් පළවෙනි එක තමයි ඔය පින්න තුන්ලා කුසලා කුසල සංස්කාර විසයෙහි අද්දකින ලෝකය සංග්‍රහ කරන එක. එතකොට දෝමනස්සේ එන්නේ නැහැ. රාගයේ පදනම් කරගෙන සෝමනස්සේ එන්නේ නැහැ. එයාගේ ඇතුළ ව්‍යාකූල වෙන්නේ නැහැ. එයා කෙලෙස් විතර්ක මත එයාගේ සිත දෝලණය වෙන්නේ නැහැ. එයාට යාව සංසිඳෙන්න පටන් ගන්නවා. අවුල් වෙන්නේ නැහැ. නිමිත්තානුසාරිව අනුනිමිත්තානුසාරිව යා ව්‍යාකූලත්වයකට යන්නේ නැහැ. පින්වත්නි, මේ විදියට බලනකොට ඔය පින්තුන්ලාට දක්ෂකමක් තියෙන්න ඕන මේ විභාගයට එකතු වෙන්න. අපිට පින්වත්නි අර නිමිති අනුනිමිති හිටිනකොට, නිමිති අනුනිමිති හිටිනකොට මේ තමන්ගේ සිත තුළ, තමන්ගේ සිතුවිලි ටික, තමන්ගේ සිත තුළ අපි අඳුනගන්න ලෝකයේ පිළිබඳ, අපි අඳුනගන්න ලෝකයේ පිළිබඳ අපට පවතින නිත්‍ය අර්ථය ඇතුලේ තමයි අපි මේ ව්‍යාකූලත්වයට යන්නේ. ඒ නිසා ඔය පින්නතුණා ලෝකේ බෙදලා, ලෝකේ විග්‍රහ කරලා, ලෝකේ විමසලා අනිත්‍යයි කියලා බලන්න ඕනේ නැහැ. ලෝකේ බෙදලා අනිත්‍යයි කියලා බලන් ඉපා. මේ බාහිර ලෝකේ අනිත්‍යයි කියලා බලන්න ඕනේ නැහැ අවිඥානික දේවල්. ඔය පින්නතුණාගේම සිත අනිත්‍ය වි අනාකාරය බලන්න ඕනේ. එතකොට තමයි අර නිමිත්තානුසාරීව නිත්‍ය සංඥාව කඩාගෙන වැටෙන්නේ. ඒකයි අනිත්‍යයි අනිත්‍යයි කියලා බලන්න කියලා බුදුරජාණන් වහන්සේ වදාළේ. මලගෙදර ගිහින් කඹුලේ ඇත තියාගෙන අනේ අනිත්‍යයි නේද, දුකයි නේද කියලා බැලුවා කියලා කෙනෙක් සංසිඳෙන්නේ නැහැ. මලමිනියක් දිහා බලලා අනිත්‍යයි කියලා බැලුවටම වැඩක් නැහැ. අපි මලගෙදරට යන්න ඕන තමන්ගේ අවමංගුලට සම්බන්ධ වෙන අදහසින්. තමන්ගේ අවමංගුලට යනවා කියලා හිතන්නේ. ඒ අඬන වැළපෙන දරුව මුණුබුරෝ දිහා බලන මගේ දරුව අඬනවා වගේ හිතන්නේ. මේ කෑ ගහනකම මගේ දරුවගේ අඳුනාව කියලා හිතන්නේ. මේ ප්‍රිය විප්‍රයෝග දුක මගේ පවුලේ ඔක්කොටම උරුමයි නේද කියලා හිතන්නේ. එතකොට මොකද වෙන්නේ? එතකොට යාට අතහරින්න පුළුවන් මට්ටමේ ජීවිතයක් යාට ලැබෙනවා විතරක් නෙමෙයි ලෝකයටත් එක කියන්න ගන්නවා, දරුවන්ටත් කියන්න ගන්නවා. අම්ම දරුවන්ට කියන්න පටන් ගන්නවා, පුතේ ඔයාලා ඉඳිද්දි මම මැරෙනවා, එක්ක මං ඉද්දි ඔයාලා මැරෙන්න පුළුවන්, අපි දෙන්නම් පුතේ අපි ওই කතාව අවබෝධ කරගෙන ඉන්න ඕන කියලා දරුවන්ට කියලා තියන්නේ. අම්මත් තේරුම් අරන් ඉන්න. එතකොට ඒ තේරුම් ගැනීමට එයා යන්නේ, එයා අර මලගෙදරට යනකොට එයා යාගේ අවමඟුලට යනවා වගේ යන්න ඕන. ඊට පස්සේ අපිට ලෝකේ සුබ සංඥාව කඩා වැටෙනවා. ඒ මේක දුකක් විදියට දැක්කාම සුබ සංඥා. සුබ සංඥාව තිබ්බට පස්සේ තමයි එයාට දුක කියලා එකක් පේන්නේ. ඒකයි මලගෙදරක ගියත් ඒ සුබ සංඥාව කැඩෙන විදිය. සුබ සංඥාව හිතේ හිටින එක. ඔයාලත් එක්ක යන ආයිට කියන්න ඕනේ මේ මම මගේ අවමඟුලට ආව වගේ මං හිතන්නේ මිහිතාවම. එහෙම හිතන්න ඕනේ නැහැ. වටපිටේ බලන් ඉන්න අඬන දොඩන වැළපෙන මිනිසු දිහා බලන් ඉන්න. ආය අඬලා එහා පැත්තට ගිහින් බිස්කට් කාලා තේ බීලා hina වෙලා ඉන මිනිසු දිහා බලන්. ආය මිනිය ඉස්සරහදී අඬනකොට බලහන් ඉන්නේ දිහා. ආයෙත් පිටිපස්සට ගින් තේ එකක් බීලා දරුවෝ නලවල එන අය දිහා බලන්න. අවිච්චින්නව අකණ්ඩව අඬන්නේ නැති මිනිසු දිහා බලන්න. ඒ බලලා හිතන්න මේ සිත බලන්න මොහොතක් ගානේ වෙනස් වෙනකොට ආයෙ hina වෙන්න පුළුවන් අඬන්න පුළුවන්. ඔබට එතකොට අර පිටි කුසිය පැත්තට ගින් දරුවෝ නලවල තේ බීලා බිස්කට් කාලා බත් කාලා එන අය ආය මිනිය ඉස්සර අඬනකොට ඔයාලා හිතන්නේ බලන්නකො ප්‍රෝඩාව. ප්‍රෝඩාකාරී මිනිස්සු බොරුවට නිමිත නඩන්නේ අර කුසිය මන් දැක්කන hina වෙනවා කියලා හිතන්නේ. එයා දකින්නේ මේ සිත විපරිණාමයටපත් වෙනවා. සිත හැම වෙලාවෙම පෙරලෙනවා. ඒකයි ඒ කුසිය දිනා වෙලයි සාලිදී අඬන්නේ. නැතෝ ප්‍රෝඩාවක් නෙමෙයි. කොහොමත් ප්‍රෝඩාවක් තමයි සසර කියන්නේම ප්‍රෝඩාවක්. මේ සිත තරම් අපිව අමාරුවේ දාන තවත් දෙයක් නැහැ. ඒ නිසා මෙහිම අපිට පාලනය කරන්න බැරි මට්ටමේ කඳුලද සිනහවද උපදින මට්ටමේ ජීවිතයක් නම් තියෙන්නේ. මෙබඳු ජීවිතයක් මගේ වසඟේ පවත්වන්න බැරි නම් මේක කොයිතරම් අනාත්මයිද කියලා ඔය පින්නතුන්ලා ආත්ම සංඥාව කැඩෙන විදියට අනාත්ම වශයෙන් ජීවිතේ විමසන්න. මේවට තමයි ಗುಣධර්ම කියන්නේ. ಗುಣධර්ම කියන්නේ මෙන්න මේවට. ඊට පස්සේ අපිට ලෝකයේ ගැන තියෙන නන්දි රාගයක්. ඔන්නෝක හරි ගැටලුවක් නන්දි රාගයක් තියෙනවා ලෝකයේ පිළිබඳ. ඒ කියන්නේ ලෝකයේ සතුටින් පිළිගත්ත කමක් අපට තියෙනවා. ඔය ලෝකේ සතුටෙන් පිළිගත්කම තියෙන්නේ ලෝකේ ගැන කලකිරීමක් නැතිකමට. කලකිරීමක් නැතිකමට. තමන්ගේම සිත ගැන කලකිරෙන්න පින්වත්නි. තමන්ගේ සිත ගැන කලකිරෙන්න. මේ බඳු සිතක් නඩත්තු කරන්න වෙච්ච ගැන ඔයාල කලකිරෙන්න. ජීවිතය ගැන කලකිරෙන්න එපා. ජීවිතයට ප්‍රශංසා කරන්න. ඇයි? මේම ධර්මයක් මුණ ගැහෙන මට්ටමට හරි ඔබව අරගෙන ඇවිල්ලා තියෙන ජීවිතය ගැන සතුටු වෙන්න. පින්වත්නි ඔබ ඒකනේ බුදුරජාණන් වදාළේ පළවෙනියෙන් ඔබ ඔබට ආදරය කරන්න ඕන කියලා. මෛත්‍රිය වඩනකොට පළවෙනියෙන් වඩන්නේ කාටද? තමන්ටනේ. අම්මට තාත්තට ලෝකෙට ගමේ ඉන්න අයට රටේ ඉන්න අයට මෛත්‍රිය වඩන්නේ ඉස්සලා බුදුරජාණන් වදාළේ කොහොමද? අහං අවේරෝ හෝමි. අභ්‍යාපච්චයා හෝමි. අනීගෝ හෝමි. කී කී තමන්ටනේ වඩන්නේ. මම දුක් නැත්තෙක් වෙම්මා. ඔයයි හැම මිනිස්සෙක්ම ඉස්සල්ලම තමන්ට ආදරේ කරන්න ඕ. හැම මිනිස්සෙකු නැත්තම් ජීවිතේ පාවෙනවනේ. මිබඳු ජීවිතයක් ඇතුලේ කලකිරෙන්නේ එයාගේ ඇතිවෙන නැතිවෙන කමට. ඉතින් මෙහෙම ඇතිවෙන නැතිවෙන කමක් ඇතුලේ තවදුරටත් ජීවිතේ පවත්වමින් දුක කරා යන්න ඕනේ. මේ දුක නිරුද්ධ කරන්න ඕන කියලා අර ධර්මයෙන් බැලුවාම තේනවා. ජීවිතේට ඕගොල්ලන් පින්වත්නි මේ වැටෙන්න හේතු ගොඩාක් තියෙද්දි, කැඩෙන්න බිඳෙන්න හේතු ගොඩාක් තියෙද්දි ඔබව පරිස්සම් කරපු ඔබට ප්‍රශංසා කරන්න. ජීවිතේ හැලහැප්පිලිවලදී කොන්ද කෙලින් තියන්න හිටගන්න උදව් කරන තමන්ගේ හෘද සාක්ෂියට ස්තුතිවන්ත වෙන්න. ජීවිතේ සමහර විට තමන්ට තමන් විතරයි කියලා බුද්ධ ශාසනේ තේදුමක් තියෙන්නේ. තමන්ට තමන් විතරයි. එතකොට තමාව පිහිට කරගන්න කී කිය බුද්ධ ශාසනික කියන්නේ? අත්ත දීපා විහෙරත තමාව දූපතක් කරගන්න කියන්නේ. අත්ත සරණ තමාව සරණ කරගන්න කියන්නේ. තමාව සරණ කරගන්න නම් එයා ඉස්සලා එයාට එයාගේ ජීවිතය තුළ පින්වත්නි කැමති වෙන්න ඕන. වැටෙන්න හේතු ගොඩාක් තියෙද්දි කොන්ද කෙලින් තියලා හිටගෙන ඉන්න ජවයේ දෙන ඔබට ඔබේ හෘද සාක්ෂියට ඔබ ස්තුති කරන්න. ස්තුති කරන්න. හෘද සාක්ෂියටවත් හෘද සාක්ෂිය තුල තමන්ගේ අපේක්ෂාවන් දල්වගෙන ඉස්සරහට යන්න බැරුව ඇතිවෙන නැතිවෙන ලෝකය ගැන ඇතිවෙන නැතිවෙන ප්‍රවාහය ගැන කලකිරෙන්න සිතින්ම. එනිසා ජීවිතය ගැන කලකිරෙන්නේ අපි. අපි කලකිරෙන්නේ දුක ගැන විතරයි. ඇයි මේ ජීවිතේ ලැබිච්ච නිසායි බුදුරජාණන් වහන්සේ අපිට මුණ ගැහුනේ. ධර්මී මුණ ගැහුනේ, සංඝයා මුණ ගැහුනේ, මාර්ගයේ මුණ ගැහුනේ, ප්‍රතිපත්තිය මුණ ගැහුනේ. එතකොට අපි ජීවිතේ ගැන කලකිරෙන්නේ නැහැ. අපි දුක ගැන විතරයි කලකිරෙන්නේ. ඒ නිසා අපි මේ නන්දිරාගය නැවත දුක සකස් කරන දේ විදියට දකින්න ඕනේ. එතකොට ඒක දකලා නිබ්බිදානුපස්සී විහරණින් බලන්න ඕන. නිබ්බිදානුපස්සී විහරණ කියන්නේ කලකිරින ආකාරයට විමසන්න ඕන. එතකොට කලකිරින මොකක් ගැන? දුක ගැන මිසක් ජීවිතය ගැන නෙමෙයි. ජීවිතේට ප්‍රශංසා කරන්න. දුකට කලකිරින්න. ජීවිතය අතහරින්න හිතන්න එපා. දුක සකස් වෙන ලෝකේ අතහරින්න. දුකෙන් මිරිකිලා පීඩාවටපත් වෙලා ඒත් නැගිටවන්න හයිය දෙන ජීවිතයට ප්‍රශංසා කරන්න. ජීවිතය හෙලා දකින්න එපා. දුක හෙලා දකින්න. ජීවිතයට අභියෝග කරන්න එපා. දුකට අභියෝග කරන්න. ඒ විදියට දුකට අභියෝග කරන දුක හෙලා දකින මට්ටමට ඔබ ඔබේ ප්‍රඥා ඔසවා තබන එකට අපි කියන්නේ නිබ්බිදානුපස්සනාව කියලා. නන්දි රාගේ වැටෙන්නේ උතනින් පින්වත්. ඔන්න ඔය විදියට ජීවිතේ යම් කෙනෙකුට බලන්න පුළුවන් නම් එයාට යාගේ ජීවිතයේ තුල නොව දුක තුල මේ දුක සකස් වෙන ලෝකයේ තුල ආදීනවම පේන්න පටන් ගන්නවා. එයාට හිතෙනවා මේ ලෝකෙන් මිදෙන්න ඕන කියලා. දුකෙන් මිදෙන්නටම ඕන කියලා හිතෙනවා. ක්ලේශ වටය, කර්ම වටය, විපාක වටය බිඳින්නම ඕන කියලා හිතෙනවා. ඒ බිඳින්නට ප්‍රඥාවෙන් තොර වෙන විසඳුමක් නැහැ කියලා යාට දැනින්න ගන්නවා. අන්න එහෙම දැනින මට්ටමට ඔබ ඔබේ ජීවිතය දකින්න දක්ෂ වෙන්න ඕන. එබඳු දැක්මක් කරා මේ හෝරාවක ධර්මානුශාසනාව ඔය පින්නතුන්ලාට උපකාර වේවා කියලා අපි දේශනාව සමාප්ත කරනවා. දේශනාවේ දායකත්වය ගාල්ල මොරිස්පාරේ පදිංචි නයනා කුලතිලක මහත්මිය, අතුල පතිරණ මහත්මා, දුලංගා පතිරණ කියන පින්නතුන් එකතු වෙලා මේ උතුම් දේශනාවට දායකත්වයේගෙන කටයුතු කරනවා. ඒ පින්නතුන්ටත් මේ ස්ථානයේ රැස්ුණා වූ සියලු දෙනාටත් මේ කුසල් ජීවිතාවබෝධය ධර්මාවබෝධය පිණිස බලවත් වේවා. හැම දිනාටම මේ කුසල් සුවසේම මාර්ගඵල නිවන් අවබෝධ කර ගන්නට හේතු වාසනා වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. 2022 ඔක්තෝබර් මාසයේ 12 වන දින පරලෝසපත් යාන්ත්‍රික ඉංජිනේරු රිසිත මනුරපතිරණ පුතාට මේ කුසල් අනුමෝදන් වේවා. භවගාමී ජීවිතේ සුවපත් වේවා, ආයති භවයේ සුවපත් වේවා, සසර දුක් ගෙවා ලබන, ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක් දොම්නස් වලින් නිදහස්ව ලබන උතුම් නිවන් පිණිසම තමන්ගේ දයාබරණීය පුතණුවන්ට රිසිත මනුර පතිරණ පුතාට මේ උතුම් වූ ධර්ම දානමේ කුසල් අනුමෝදනා වේවා කියලා අපි අදිෂ්ඨාන කරනවා. දේශකයන් වහන්සේ වෙච්ච අපටත් සියලු මහා සංඝරත්නයටත් අපගේ පින්වත් දෙමව්පියන්ටත් ආශිර්වාද අනුමෝදනා කොට තිබෙනවා. ඒ වගේම නයනා කුලතිලක අතුල පතිරණ කියන පින්වත් මහත්ම මහත්මීන් ඇතුළු සම්බන්ධ වුණු සියලු දෙනාටත් ධර්ම ශ්‍රවණය කරපු ලක්වාසී ලෝකවාසී සියලු දෙනාටත් මේ කුසල් ජීවිතාවබෝධයේ පිණිස බලවත් වේවා. රිසිත මනුර පතිරණ ඒ තරුණ මහත්මා ඇතුළු මේ පිනතුන් නමින් වර්ග පරම්පරානුගතව සංසාරගතව මියගිය සියලු ඥාතීන්ට මේ කුසලානිසංස ධර්මයන් නිවන් පිණිස බලවත් වේවා කියලා අපි අදිෂ්ඨාන කරනවා. සතරවරං රජදරුවන්, සක්දෙවිඳුන් ප්‍රදාන සියලු දිව්‍ය රාජ මණ්ඩලවලටත් බ්‍රහ්ම රාජ මණ්ඩලවලටත් අවීචියේ පටන් බවාග්‍රේ දක්වා විහිදී පැතිරී පවතින පෙනෙන නොපෙනෙන හැම දිනාටමත් මේ උතුම් කුසලානිසංස ධර්මයන් නිවන් දොරටුවක් වේවා. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු සාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ත්වං සදා. ඔබ හැම දිනාටම තෙරුවන් සරණයි.
ක්ඛයෝ නිබ්බානං.